අපි මේ වෙලාවේ ටික වෙලාවක් මෛත්‍රී භාවනාව කියදිලයි කටයුතු ආරම්භ කළේ. විශේෂයෙන් සිල් සමාදන් වෙච්ච දවසේ සිල්වතුන්ට පැවරෙන විශේෂ වගකීමක් වෙනවා. තම තමන් පරිහරණය කරන සිව්පසයට අදාළ දේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට පරිහරණය කිරීම. අද දවස පුරාම අපි යමක් පරිහරණය කරා නම් සිල්වතුන් ගුණවතුන් හැටියට ඒ පරිහරණය කළ දේ පිළිබඳව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්නට නොහැකි වී ගියා නම් අපට සමහර වෙලාවට යම් වරදක් ඒ තුල සිදු වෙන්නට පුළුවන්. එනිසා මේ වරද නිවැරදි කරගන්න පුළුවන්කම තියෙනවා. මොහොතක් හෝ අපට මේ සෙවණක් හදලා දුන්නු පෙන් බිඳක් ගිලන් පස ටිකක් වළඳන්නට සලස්සලා දුන්නු ආහාර ටික දන් ටික වළඳන්නට මග හදලා දුන්නු යම් සදැහැති පිරිසක් වේ නම් ඒ හැම දිනාටම තම තමන්ගේ දුවා දරුවෝ වෙන්න පුළුවන් බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන් කවුරුන් හෝ උදෙසා ඒ හැම දිනා කෙරෙහි මෙත් සිට මොහොතක් ඇති කර ගැනීම අනන සුඛ විඳින්නට හේතු වෙන කාරණාවක් වෙනවා. මේ ප්‍රත්‍යවේක්ෂාව කියන කාරණාව ගැන අපි ටිකක් විශේෂයෙන් දැනුවත් වෙන්න ඕන. අපි යම් වෙලාවක දෙකඩක් ලැබුණොත් මේ ප්‍රත්‍යවේක්ෂාව කියන්නේ මොකක්ද කියලා අහගන්න ඕන, ඉගෙන ගන්න ඕන. ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී අත්ති ආශව පටිසේවනා පහතබ්බා කියලා ප්‍රත්‍යවේක්ෂාවෙන් දුරු කළ යුතු ආශ්‍රව විශේෂයක් පිළිබඳව සම්භාසව සූත්‍රයේදී කියවෙනවා, දේශනා වෙනවා. එනිසා ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවේදී අවශ්‍යතම අංගයක් වෙනවා ප්‍රත්‍යවේක්ෂාව. එනිසා පසුව අපි මේ පිළිබඳව දැනගනිමු. දැන් අපි ටික වෙලාවක් මෙත් සිත් වඩන්නට සූදානම් වෙමු. මේ වෙලාවේදී කය හොඳට ඍජුව තබාගෙන උජුං කායං පනිදාය භාවනා කරන හැම වෙලාවකම පළමු වගකීම කාර්ය වෙනවා උඩුකය ඍජුව තබා ගැනීම. කඳ හොඳට කෙලින් කර ගන්නවා. ඒක බිමද වාඩුනේ පුටුවකද වාඩුනේ කියන කාරණාවක් නෑ. කොයි ඉරියව්වක හිටියත් කමක් නෑ. උඩුකය හොඳට කොණ්ඩ කෙලින් වෙලා බෙල්ලත් එක්ක ඍජුව තිබෙන්නට ඕන. උජුං කායං පනිදාය. ඊළඟට දෙවෙනි නියමය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. දැන් සිහිය පිහිටවන්න ඊළඟට ඉස්සෙල්ලා කය හොඳට හදාගන්න, ඊළඟට සිහිය පිහිටවන්න. පරිමුඛං මේ නාසය හෝ තොල මේ දර්ශනය හිතට ගන්න, එතනයි හිත පිහිටවන්නේ. මේක තමයි කායගත සතිය. මෙතන හිත පිහිටව ගන්න. පිහිටුවාගෙන මේට ආධාර පිණිස උපකාර පිණිස දැන් මෙතන අපි තියාගත්තට හිත රැඳෙන්නේ නැහනේ, විසිරෙනවා. අපිට විසිරෙන්නේ නැති වෙන්න තවත් එකක් උපයෝගී කරගන්න පුළුවන්. මෙතනින් සිහිය පිහිටවා ගැනීමට උපකාර පිණිස අපිට පුළුවන් බුදු ගුණ වෙන්න පුළුවන්. මෛත්‍රී, අසුභ, මරණ සතිය, ආනාපාන සති මේ ආදී ඕනම කමඨහනක් උදව් කරගන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕන ප්‍රධාන තැන මේ සිහිය පිහිටවපු තැන. දැන් සතින් උපට්ඨපෙත්වා කියලා එතන සිහිය පිහිටවලා ඊට පස්සේ වෙන පැත්තකට යනවනම් අපේ අරමුණ ඊට වෙන්නේ නැහැ. ඔන්න මෙතනම හරියට සිහිය පිහිටුවා ගන්න පුරුදු කරගත්තොත් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ අපි කියන කරන භාවනාව බුදු ගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී, අසුභ, මරණ සති, ආනාපාන සති කුමක් හෝ වෙන්න පුළුවන්. ඒ භාවනාව විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වස්සග්ග පරිණාම. විවේකයේ ඇසුරුකොට, විරාගයේ ඇසුරුකොට, නිරෝධයේ ඇසුරුකොට නිවනට නැමුණක් කොට ඒ කමඨහන් පෙළ වඩනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ ඒ නිමිත්තත් එක්ක සමගාමීව මේ කමඨහන වැඩෙනවා. වෙන කිසිදු කමඨහනක් නැතත් මේ නිමිත්ත වඩන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. එහි පිහිටා තබන්න බැරි නම් ඊට උපකාර පිණිස කිසියම් වූ මනසිකාරයක් භාවිතා කරගත්තට කමක් නැහැ. එතකොට අපි මේ වෙලාවේදී නිමිත්තත් එක්ක මෛත්‍රී මනසිකාරය භාවිතා කරනවා. දැන් ඔන්න හොඳට ඍජුව කය තියාගෙන සිහිය පිහිටවන්න. දැන් නාසිකාග්‍රය හෝ තොල මත. ඉතින් දැන් ඒක පේනවා, හැට රූපයක් පේනවා කියනවා වගේම දැන් අපට පේන දර්ශනයක් වෙනවා. දැන් පුළුවන් තරම් උත්සාහය තියෙන්න ඕන මෙන්න මේ නිමිත්තේ හිත තියාගන්න. එතන නිමිත්තේ හිත තබාගෙන මේ හඬත් එක්ක Tamanට කැමති නම් මෙනෙහි කරන්නත් පුළුවන්. සිහිය විසිරෙන්නේ නැත්තම් එතනම තියාගෙන ඉන්නත් පුළුවන්. අවශ්‍යතාවය මෙතනයි. මම පස්සේ කියලා දෙනවා මෙතන තබා ගැනීම අරුත මොකද්ද කියලා, මේකෙන් ලැබෙන ලාභය මොකද්ද කියලා දෙනවා. ටික වෙලාවක් අපි භාවනා කරමු. මම වෛර නැත්තික් විම්වා, තරහ නැත්තික් විම්වා, මම දුක් පීඩා නැත්තික් විම්වා, මම සුවපත් වෙම්වා, මම වෛර නැත්තික් වෙම්වා, මම තරහ නැත්තික් වෙම්වා, දුක් පීඩා නැත්තික් විම්වා, සුවපත් විම්වා, මම වෛර නැත්තික් විම්වා, තරහ නැත්තික් විම්වා, දුක් පීඩා නැත්තික් විම්වා, සුවපත් විම්වා, මාමින් දිමෝපියෝද වෛර නැත්තු විත්වා, තරහ නැත්තු විත්වා, දුක් පීඩා නැත්තු විත්වා, සුවපත් විත්වා, මාමින්ම මාගේ ගුරුවරයෝද වෛර නැත්තු විත්වා, තරහනෙත්තු විත්වා දුක් පීඩානෙත්තු විත්වා සුවපත් විත්වා නාමින් හිතවත් සියල්ලෝම වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවපත් විත්වා නාමින්ම මැදහත් සියල්ලෝම වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවපත් විත්වා නාමින් අහිතවත් සියල්ලෝම වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවපත් විත්වා නාමින් සියලු සත්වයෝම වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවපත් විත්වා සියලු සත්වයෝ සුවපත් විත්වා සියලු සත්වයෝ සුවපත් විත්වා සියලු සත්වයෝ සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා අපි අදත් මේ වෙලාවෙදි ක්‍රියාවට නගමින් සිටින්නේ මේ ගත කරන වැඩපිළිවෙල තුල වැඩි අර්ථයක් උදා කර ගැනීම සඳහා අවශ්‍ය කරන බොහෝ දහම් කරුණු අපි ඊයේ දවසේ කතා කළා, පැහැදිලි කළා. ඊයේ දවසේ කළ දේශනාවෙත් යම් ඉතුරුක් තිබුණා, අඩුක් තිබුණා. මේ වෙලාව අපට ප්‍රමාණවත් වේවි ඒ අඩුව සම්පූර්ණ කරන්න. අපි ඊයේ පැහැදිලි කරලා දුන්නා නිදර්ශන කීපයක් අරගත්තා. රූපය අපට සැබවින්ම හමු වෙනවද නැද්ද කියන තැන සොයා බලන්න. අපි කණ්ණාඩියක් ළඟට ගියාම අපි හිතනවා රූපය දකින්නවා කියලා, රූපය පේනවා කියලා. අපි කණ්ණාඩිය ළඟටම යන්නේ රූප බලන්න, මූණ බලන්න. එහෙත් අපිට කවදාවත් මූණ පෙනුන්නේ නැහැ, රූපය පෙනුන්නේ නැහැ. අපිට හැමදාම කණ්ණාඩියේ පෙනුනේ ප්‍රතිබිම්බයක් බව අපි හඳුනාගත්තා. පෙනෙන්නේ ප්‍රතිබිම්බයක්. ඒ රූපය පෙනෙනවාය කියන මුලාවක් පමණක් එහි ඇති බව අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි තව උපමාවක් ගත්තා. ලිඳට එබෙන බල්ලෙකුගේ, බල්ලෙක් දිය ඇති විලකට ආලෝකයේ ඇති කල පෑන් බිඳක් බොන්න ඉරුණාම තමන්ගේම ඡායාව දිය මත පතිත වීමෙන් ඒ ඡායාව ඡායාව හැටියට හඳුනාගත නොහැකි වූ බල්ලා තවත් බල්ලෙකු ළඟේ සිටින්නේ යයි වරදවාගෙන ඒ බල්ලා සමග කෝපයෙන් බුරමින් පොළව පහුරු ගාමින් ලිදවටේ කැරකෙන දර්ශනයක් පිළිබඳව අපට දැකලා පුරුදු සිදුවීමක් මේවා බොහෝ වෙලාවට. මේ බඳු උපමාවක් අපි ඊයේ සිහියට නැගුවා. ලිඳට එබුණාම, එබුණු නිසාම ඡායාවක් හටගත්තා. හටගන්න ඡායාවට තවත් බල්ලෙක් කියන රැවටීම සිද්ධ වුණා. ඒ රැවටීමේ මුලාව තුල මනස කෝප කරවන්නට, වාක් ක්‍රියාව බුරනවා කියන රළු ක්‍රියාවකට, කායික ක්‍රියාව රළු වෙන්නට, අකුසල සහගත වෙන්නට හේතු කරුණු අපි හොඳින් සාකච්ඡා කළා ඊයේ දවසේ. දැන් එහිදී අපි ගත්ත තීරණය තමයි කණ්ණාඩිය ළඟදිත් අපි රූපය දැක්කා කියලා හිතාගත්තට රූපයේ සැබවින්ම අතින් සිතින් ස්පර්ශ කළාට කණ්ණාඩිය ළඟ අපි කවදාවත් රූපය දැකලා නැහැ. රූපයයි රූප ඡායාවයි දෙකේ වෙනස අපි හඳුනාගත්තා. ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියේවත් රූපයේවත් ආලෝකයේවත් නොවන බව. ප්‍රතිබිම්බය කියන්නේ කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් කියන හේතු ඇති කල්ලි හටගන්න පෙනෙන ස්වභාවයක් පමණක් බව. මරීචි කූපමා සංඥා මිරිඟුවමින් මමමයි මගේමයි කියන අදහස උපන්නට එතන ඒබඳු සතර මහා ධාතුයෙන් හෝ සතර මහා ධාතුයෙන් හටගත් රූපයක් ඒ තුල නොමැති බවම අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා. ලිඳේ උපමාවෙදිත් අපි තේරුම් ගත්තා කණ්ණාඩිය වගේම විද්‍යමතත් යම් සටහනක් ඇඳුන බව ඇත. එහෙත් ඒ සටහන සතර මහා ධාතුව සතර මහා ධාතුවෙන් හටගත්ත භෞතික වූ රූපයක් නම් නොවේ. පෙනුනේ නිමිත්තක් සටහනක් පමණයි. එහෙත් ඒ නිමිත්ත සටහන භෞතික වූ සත්වයෙකු හැටියටයි මේ දෙදෙනාම දැක්කේ. එතන අපි සමාන කළා මිරිඟුවට. මිරිඟුව පවතින ධර්මතාවය ඇත්ත. මිරිඟුව වතුරයි කියලා ජලයයි කියලා ඇති කරගන්න අදහස රැවටිලිකාර මිත්‍යා අදහසක්. මිරිඟුවට රැවටෙන මෝ වතුර සොයාගෙන ගිහිල්ලා කාන්තාරේ මම් මුලාවිලා මිය යනවා. අපිද මේ සංසාර ගමනේ මම් මුලා වුනේ මෙන්න මේ බඳුම මුලාවකින් බව මේ නිදර්ශන දෙකෙන් පැහැදිලි කරගත්තා. කණ්ණාඩිය ළඟත් අපට පෙනුනේ මිරිඟුවක් හා සමානයි. එහෙත් මිරිඟුව දැකපු සතා වතුරමයි කියලා හිතුවා වගේ මේ මිරිඟුව දැකපු අපි රූපයමයි මමමයි මගේමයි මාවමයි කියන අදහස උපදවා ගත්තා. බල්ලාට පෙනුනේ මිරිඟුවක්. එහෙත් තියෙනවාමයි කියන අදහස ඉන්නවාමයි කියන අදහස උපදවා ගත්තා තවත් බල්ලෙක් පිළිබඳව. තිබුණේ මිරිඟුවක් නැති දෙයක් හිතෙන් හදාගත්තා. මිරිඟුව තිබුණේ වතුරක් ඇත කියලා හිතින් හදාගත්ත. මෙන්න මේ හිතින් හදාගත්ත දේ දෘෂ්ටියක් කියන බව දෘෂ්ටිය කියන වචනයෙන් හඳුන්වන්නේ මෙන්න මේ නැති දෙයක් නැති තැනක ඇති බවට හදාගන්න සංකල්පයේ බව අපි ඊගෙන ගත්තා. මෙසේ බාහිරයෙන් නිමිති සටහන් හඳුනාගෙන අපි ඒක ආධ්‍යාත්මිකව ගලපා බැලුවා. මේ මාතේ තියෙන අපි වටාපත කියලා කතා කරන වස්තුවට සමාන යමක් මේ දේ දිහා ඇහැරලා බලාගෙන ඉඳලා අපි ස්පියාගෙන නැවත වතාවක් සිතින් මේ අරමුණ සිහි කරලා අපි බැලුවා ඒ තැන්වල මොකක්ද පේන්නේ කියලා. කණ්ණාඩියේ පෙනුන ඡායාව මෙන්, දිය මත තිබුණු ඡායාව මෙන්, අපේද සිතේ යම් ඡායාවක් හටගත්තා. මාතේ තියෙන දෙයට සමානවම ඒකමයි වටාපතමයි කියන අදහස උපදින්නට තරම් අංග සම්පූර්ණ නිමිත්තක් සටහනක් දැන් හිතේ උපන්නා. අපි නැවත නැවතත් ඒ සඳහා නිදර්ශන ගත්තා. අපි එන ගමනේදී හමු වෙච්ච දේ සිහි කළොත් මේ තියෙනවා වගේම පේන තරමට සටහන් නිමිති සිතේ ඇඳලා දෙන බවක් අපි දැක්කා. දැන් අපි ඒවා හිතලා ගත්තේ. දැන් කෙනෙකුට පුළුවන් නම් මේවා සිහි කර කර ගන්න ඕනේ නෑ. සිත නිහඬ කරන්න උත්සාහ කරන්න, නිමිත්තේ කමඨානේ හිත තබන්න උත්සාහ කරන්න. ඔන්න ඔය වෙලාවදී හිත විසිරෙනවා කියන්නෙම ඔන්න ඔය වගේ ඡායා සටහන් හිතේ මැවෙන එකට. දැන් ටිකක් හිත නිහඬ කරලා අපි බැලුවොත් ටික වෙලාවක් ඉන්න පුරුදු කළොත් ඔබට පෙනේවි මේ ඇත්ත. කණ්ණාඩිය ළඟදී අපි රැවටුණා වගේ, දියේ ඇඳි ඡායාවට බල්ලා රැවටුණා වගේ අපද මෙන්න මේ ඡායාවට රැවටෙනවා නේද? දැන් අපි ඊගෙන ගත්ත සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් හටගත් රූපය පිළිබඳ රූපේනං සතර මහා ධාතුව. දැන් අපට පේන්නේ සතර මහා ධාතුවද සතර මහා ධාතුවෙන් හටගත් දේද? දැන් අපි විමසලා බැලුවා. දැන් ඔය ඇත්තෝ ටික වෙලාවක් හිතලා බලන්න, විමසලා බලන්න බඳු අරමුණු කීපයක්. දැන් කණ්ණාඩියේ ඡායාව පේනවා වගේ, දිය මත ඡායාව වැඳෙනවා වගේ, දැන් ඔබේම සිතේම හටගන්නවා දැක්ක 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 දේවල් හැම සටහනක්. අහපු දැනුණු දැනගත්ත හැම සටහනකම සලකුණු දැන් හිතේ උපදිනවා. හොඳට කල්පනා කරලා බලන්න, එබඳු සටහනක් හිතේ උපදිනවද කියලා. එබඳු සටහන් නොනැවතී හිතේ පහළ වෙන හැටි බලන්න. ඔන්න හිත ඔතන බලන්න පුරුදු කළොත්, පුරුදු වුණොත් එතනින් එහාට තමයි මේ ධර්මයේ පිහිට ලබන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ටික අර්ථවත් කරගන්නකොට ධම්මත්‍ත්‍ය ඥාන කියන අවස්ථාව පාද ගන්න පුළුවන්. ධම්මත්‍ත්‍ය ඥානයෙන් අනතුරුව නිර්වාණ ඥානය පහළ වෙනවා. සුසීම සූත්‍රයේ අපි නිදර්ශනයක් කොට ඊ මතක් කළා. ධ්‍යාන සමාපatti නැතුවම කෙනෙකු රහත් වෙන බව අපට සාක්ෂි සපයන හොඳම සූත්‍රය සුසීම සූත්‍රය. ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මේ නිමිත්ත මේ සටහන හඳුනාගත්තොත් ඒ තුල තියෙන පරතර වටපිටාව විමසලා බලලා හාත්පස සලකුණු හොයාගෙන ඒ ඔස්සේ ධම්මට්ඨිත ඥාණයෙන් ලොව පවත්නා ධර්මතාවේ හඳුනගෙන එබඳු පවතින ධර්මතාවයක් තුල අපි හිතෙන් මවා ගන්න ලෝකය, අපි හිතෙන් හදා ගන්න දෘෂ්ටිය හඳුනගෙන දෘෂ්ටියෙන් මිදෙන්න, සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න, සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. ඒ නිර්වාණ ඥානය, දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය ඔන්න ඔය ආසන්නයේම තියෙනවා. ඔබට නුවණක් තියෙනවා නම් මෙපමණකට කණ්ණාඩියේ ඡායාව පෙනෙනවා වගේ, දියමත ඡායාව ඇඳෙනවා වගේ නිහඬ කරන මනස තුල හැම මොහොතකම හිතේ උපදින මැවෙන එවැනිම වූ නිමිති සටහන් හඳුනා ගන්න පුළුවන් නම් ඔන්න ඔබට පුළුවන් කණ්ණාඩිය ළඟ රැවටුණා වගේ, ළිඳෙහි ඡායාවට රැවටුණා වගේ මමද මේ රූප කියලා හඳුනගන්නේ, මේ රූප කියලා භෞතික වස්තුන් හැටියට මගේ දැනගැනීම් වලට එන්නේ රැවටිලා නේද, මිරිඟුවකට රැවටිලා නේද, සිදුවෙන වැරදයි ඉස්සෙල්ලා හඳුන ගන්න ඕන, සිදුවෙන වැරද්ද බරපතලකමයි හඳුන ගන්න ඕන, ඊට පස්සේ මේකෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. එනිසා දැන් ටික වෙලාවක් බලන්න, අපි ඊයේ රාත්‍රියේ කාලේ ඒ පිළිබඳව විමසිලිමත් වෙන්න කියන ඉල්ලීමකුත් කළා. ඒ මතකයන් එක්ක දැන් ටිකක් විමසලා බැලුවොත් ඔබට අතීතය කියලා යමක් ඇත්නම්, මේ මොහොතට එහා යමක් ඇත්නම් ඒ සියල්ලම ඔබට මතක් කරලා දෙන්නේ ඔන්න ඒ නිමිත්තකින් සටහනකින්. ඔබේ සිතේ උපදිනවා සටහනක්, නිමිත්තක්, කණ්ණාඩියේ ප්‍රතිබිම්බය හටගන්නවා වගේ, දියේ ඡායාව හටගන්නවා වගේ, ඔබේ හිතේ ඡායා හට ගන්නවා. බලන්න වටා පොත වැනි දෙයක්, හාමුදුරුව වැනිම දෙයක්, පුටුව වගේ දෙයක්, ගහක් මලක් වැලක් වගේම දෙයක් හිතේ පහළ වෙනවා. හැබැයි බලන්නේ සම්මත නාමයෙන් හඳුන්වන භෞතික වස්තුවද ඒ පේන්නේ කියලා. නාමයයි රූපයයි දෙක වෙන් කරගන්න පුළුවන් වුණොත් වෙන් වෙච්ච තැන රූපේ විඥාණයට පැවැත්මක් නැහැ. රූපේ පිහිටන්න ඉඩක් නැහැ විඥාණය. රූපයෙන් අතහැරෙනවා. රූපයෙන් නිදහස් වෙනවා. ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙනවා කවදාවත්ම මට රූපය හමු වෙලා නැ නේද? මෙන්න මෙබඳු තැනක ඡායාවකට රැවටෙන නිසා රූපේ තණ්හාවෙන් උපාදාන වෙලා තිබුණත් රූපය පිනිලා නැ නේද? රූපය දැකලා නැ නේද? එදාම තේරුම් ගන්න කණ්ණාඩිය ළඟින් කන්නාඩිය ළඟට ගිය හැම වෙලාවකම පෙනුනේ ප්‍රතිබිම්බය. ඒ වුණාට අත ගියේ කොහාටද? අල්ලගත්තේ මොකද්ද? කොණ්ඩේ හැදුවා, මූණ හැදුවා, ඇඟ හැදුවා, ඇඳුම හැදුවා. දැන් බලන්න ඔබ රූපය අල්ලගත්තේ රූපය දැකලාද කියලා? පෙනුනේ මොකද්ද? ඔබ අල්ලගත්තේ මොකද්ද? පෙනුනේ ඔබට ඡායාවක්. අල්ලගත්තේ මෙල්ලෙඩ වෙන, දිරන, කුණු වෙන, මැරෙන කය. දැන් බලන්න රූපේ අල්ලගත්තේ කුමක් දැකලාද කියලා. දැන් මේ නිදර්ශනයම පැහැදිලි කර කර බලන්න, මනසට ගලපන්න. දැන් හිතේ උපදින්නේ මොකක්ද? ඒත් ඔබේ මේ ඡායාව හට ගන්නකොටම ඔබේ මතකය අවදි කරවන්නේ භෞතික වස්තුවක් පිළිබඳ. ඔබේ විඥාණය, ඔබේ දැනුම, දැනගැනීම භෞතික වස්තු විශේෂයි, කාම ලෝකයේ විශේෂයි, යමක් දෙයක් සත්‍යයේ කෙනෙක් පිළිබඳවයි. ඔබේ දැනගැනීම වෙන්නේ බලන්න රූපයක් කියලා, කෙනෙක් කියලා, දෙයක් කියලා, යමක් කියලා ඔබ හඳුනා ගැනීමට ආවේ කුමක් ගැන කල්පනා කරලාද? කුමක් ඉදිරියේ කල්පනා කරලාද? යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං විජානාති. අපි විතර්ක කළේ කුමකටද? අන්න විතර්ක කළේ නිමිත්ත සටහන මොකක්ද? බල්ලා බල්ලෙක් කියලා විතර්ක කළේ කුමන නිමිත්තකටද? කුමන සටහනකටද? බල්ලට නිකම්ම බල්ලෙක් කියන අදහස උපන්නේ නැහැ. බල්ලෙක් කියන දැනගැනීම උපන්නේ නැහැ. බල්ලෙක් කියන දැනගැනීම විජානනීය විඥානයේ උපන්නේ මේ බල්ලෙක්මයි කියලා කරපු විතර්කය නිසා. බල්ලගේ විතර්කය ඉමේ පහළ වුණේ නැහැ. එකට නිමිත්තක් සටහනක් දිය මත තිබුණා. අන්න පවතින ධර්මතාවය ධම්මට්ඨිති ධර්මතාවය. පවතින ධර්මතාවය තමයි හේතු නිසා හටගත්ත ඵල ධර්මයක්. දියත් ආලෝකයක් භෞතික කයක් කියන හේතු තුන නිසා දියමත ඡායාවක්. හේතු ඵල ඡායාව ප්‍රතිඵලයක්, ඵලයක්. මේ හේතු නිසා හටගත්ත ඵලයක්. කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් නිසා ඡායාව ඵලයක්, ප්‍රතිඵලයක්. ප්‍රතිඵලයක් හේතු නිසා ඵල ධර්මයක්. ළිඳ මත තියෙන්නේ, ළිඳෙයි තියෙන්නේ හේතු නිසා හටගත්ත ඵල ධර්මයක්. දැන් ඔබ හිතේ දකින්න නිමිත්ත සටහනද හේතු නොව හේතු නිසා හටගත් ඵල ධර්මයක්. දැන් කණ්ණාඩිය ළඟ හේතුඵල දෙක වෙන් වෙන්නේ නැහැ. ඵලය හේතුවමයි කියලා ප්‍රතිබිම්බේ රූපේමයි කියලා ගන්නෙ. හේතුවත් ඵලයක් දෙකම එකතු කළා, එකක් කළා. වැරද්ද සිදුුනේ එතන. ලිඳ ළඟ තිබුණේ හේතු නිසා හටගත්ත ඵලයක්. බල්ලා මේ ඵලයයි හේතුවයි දෙක වෙන් කරගන්න බැරි වුණා. දෙක එකතු කළා. මල්ලෙක්ම ඉන්නේ කියලා මෝඩ අදහසට ආවා. දැන් බලන්න ඔබටත් පේන්නේ නාමයක්ද රූපයක්ද අපි ඊයේ පෙන්නවා කියලා දුන්න සතර මහා ධාතුව ගැන. දැන් හොඳට බලන්න ඔය පේන්නේ සතර මහා ධාතුවෙන් හටගත් දේද කියලා. ඔබටම ප්‍රත්‍යක්ෂයි මේනම් සතර මහා ධාතුව නෙමෙයි, පරමාණුවෙන් හටගත් දෙයක් නෙමෙයි මේ තියෙන්නේ, සිතේම හටගත් දෙයක් බව පේනවා, දකිනවා. ඇත්තක් මේක. ඒහි පස්සේ පෙන්න බලන්න, මේ පෙන්වන්න පුළුවන් මේ. හැබැයි බලන්න දැන් වැරද්ද. අර භෞතික නිදර්ශන දෙකේදිම ගත්ත වැරද්ද මෙතනදී අපි කරන්නේ නැද්ද? ඒ පේන නාම ධර්මය, ඒ නිමිත්ත සටහන දිහා බලන්නේ භෞතික වස්තුවක් කියන හැඟීම නෙමෙයිද ඇති කරගන්නේ? ඒ හැඟීමෙන් නෙමෙයිද බලන්නේ? එහෙම බලන නිසා නේද අපට ලෝකයක් හම්බ වෙන්නේ? එතන රැවටෙන නිසා නේද ඒ රූපය බලන්න නේද හැරෙන්නේ? ඒ රූපය පිළිබඳව අහන්න නේද, විඳින්න නේද කනනාසය දිවකය සවිඥානික වෙන්නේ? ඔන්න ඔබට පුළුවන් ඔය නිමිත්තේ මුලා නොවි හිටියොත්. මුලා වෙනවා කියලා කියන්නේ රැවටුණු තැනම ඔබ ආයතන හය සවිඥානික කරලා දුක උපද්දවලා තියෙනවා. දුක උපදවලා තියෙනවා රැවටුණු තැනම. නොරැවටුණු ඔබට හමු වෙන්නේ නිවන. වැඩි ඈතක නොවේ ඔතනමයි නිවන. යංකින්ච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. යමක් හටගත්තනම් හේතු නිසා, හේතු නිරෝධයෙන් ඒ ධර්මයෝ නිරුද්ධ වෙනවා. ඔබ ඔය හටගත්ත ඡායාව නමක් පනවලා සජීවී නොකළොත්, නොරැවටුනොත් ඒ හටගත් දේ හටගත් තැනම ඉතුරුවක් නැතුවම බිඳෙන නිරුද්ධ වෙන බවමයි ඇත්ත. ඔබ මේ ඡායාව දකිනවා. දකිනකොටම ඔබ සිහි කරගන්නේ භෞතික ලෝකය, කාම ලෝකය. රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් පිළිබඳ. එහෙම නැත්නම් සත්වයේ, පුද්ගලයේ, කෙනෙක්, දෙයක්, යමක් පිළිබඳව. එතකොට ඔබ වෙනතකට අවධානය යොමු වෙනවා. හටගත් දේ නිරෝධය ඔබ දකින්නේ නැහැ. නිවන හැමතිස්සෙම ඔබෙන් දුරස් වෙනවා, ඈත් වෙනවා. මේ ඇහැ ඉදිරියේ පේන, සිත ඉදිරියේ පෙනෙන ධර්මතාවය. දැන් ටිකක් ඔය හාත්පස හඳුනා ගන්න බලන්න. තව තවත් මෙහි රැවටීමක්, මුලාවක් ඇද්ද නැද්ද කියලා තමන් තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. අර නිදර්ශන දෙකත් එක්ක ගලපලා බලන්න. ඡායාවන් රසක් සිතේ උපදවලා, උපදින ඡායාවන් දිහාද බලාගෙන හිතන්න ටිකක්. ඇත්තටම රැවටෙනව නේද මෙතන? දේවේනවා, මාරේනවා, බ්‍රහ්මනවා කියන චිවා ලෝකස්මි. මේ ලෝකේ කිසිම කෙනෙකුට කියන්න බෑ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ කිසිවෙකුට කියන්න බෑ මේක එහෙම නොවේ කියලා. මෙතන එහෙම වෙනවමයි, රැවටෙනවමයි. වල්ලා ඡායාවට රැවටිලා කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර ඉපදෙවි යම්සේද. ඒ සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන නාම රූප සලආයතන දුකේ හට ගැනීම ඇති කරගත්තේ යම්සේද? මෙන්න ඔබටත් මටත් සසරේ ගමන. මේ නිර්මාණයේ ආරම්භය මෙන්න මෙතනින් පටන් ගන්නවා. අවිද්‍යාව සංඛාරය හොඳට පේනවා මෙතන. දැන් මෙන්න මේ ටික දකින්න පුළුවන්කම තියෙනවා නම් ඉතුරු ටික අමාරු නෑ. මම මේ කියන තැන පැහැදිලි නම් ඉතුරු ටික අමාරු නෑ. මේ කියන දැන තේරෙන්නේ නැත්තම් මෙන්න මේ තැන නැවත නැවතත් ලැජ්ජාවටපත් නොවි. මෙතන ලැජ්ජ වෙන්න ඕනේ නෑ. මේ ටික නොතේරුණා නම් නැවත නැවත මේ ටිකමයි තේරුම් ගන්න ඕන. 84,000ක් ධර්මය සම්බන්ධ වෙන්නේ මෙතෙන්ට. මෙතෙන්ටයි ගැලපෙන්නේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්ම මේ සියල්ල දර්ශනය වෙන අවබෝධය වෙන භූමිය වෙනවා මෙන්න මෙතන. එනිසා හොඳින් හඳුනා ගන්න මේ හිතේ මැවෙන නිමිති සටහන්. නිමිති සටහන් හඳුනා ගන්න. මේ නිමිත්ත මේ සටහන පහළ වෙනකොටම දැන් ඔබ හිතින් උපදවා ගන්න අදහස මොකද්ද කියලා බලන්න. දැන් තියෙන්නේ මොකද්ද ඔබ අල්ලගත්තේ මොකද්ද කියලා බලන්න. ඔන්න වෙනස පේනවා. දුක හට ගන්න හැටි පේනවා. ඔන්න දුක්ඛේ ඥාණය සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා අපි ආරම්භ කරපු තැනට දැන් සම්බන්ධ වෙන්නේ උතන. පංච උපාදානස්කන්ධය හඳුනා ගන්න වෙන්නේ ඔන්න උතනයි. මායියේ මතක් කළා මාළුවා වැලක බීජයක් හටගත් කල්හි ගසක් යටට සමීප වූ කල්හි වෘක්ෂ දේවතාවරු පවා බියටපත් වෙන බව. ඔබද බියටපත් වෙන්න ඕන. මේ හටගත් රූපය හටගත් වේදනා සංඥා සංඛාර වලට නෙමෙයි. හටගත් දේ ඉපද නිරුද්ධ වෙනවාමයි. හටගත් දේ මැරෙනවා. ඒක 아무තු දෙයක් නෑ. අපිට ඕන නොහට ගන්න බව අසංකත ධාතුව. දැන් යමක් හට ගන්න තියෙන වස්තුව බීජය තමයි මෙන්න අපි ඇති කරගන්න මේ දෘෂ්ටිමය සංකල්පය. දැන් බලන්න හොඳට පෙනෙන්නේ කුමක්ද? අපි සිහි කරලා අල්ලගන්නේ මොකක්ද? අන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන දුකේ ආරම්භය මෙන්න මේ බීජය. මාළුවා ඇටයකට කම්පා වෙන දෙවියන් මෙන් වෘක්ෂ දෙවියෙකු මෙන් අපි කම්පා විය යුත්තේ නුවණින් හඳුනාගත යුත්තේ මෙන්න මෙතන. මෙතන හඳුනා ගත්තොත් අපට පුළුවන් සලායතනයම නිරෝධ කරන්න. සලායතනයම නිරෝධ කරන්න පුළුවන්. අපි කියවා සලායතන නිරෝධයමයි නිවන කියලා. සලායතනේ උපත දුකේ උපත බව කිව්වා. යෝ භික්ඛවේ චක්කුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ රෝගානං තිත ජරා මරණස්ස පාතු භාවෝ කියන දේශනා පාඨ සහිතව නිදර්ශන සාධක සහිතව පෙන්눔 කරලා දුන්නා මේ දින කීපෙම. දැන් බලන්න ඒ සියල්ල සජීවී වෙන්නේ ඒ ආයතන ක්‍රියාවට නැගින්නේ කොතනද? දැන් පෙනෙන්නේ ඔබට හිතේ හටගත් විපාක ධර්මයක්, ඵල ධර්මයක්. දැන් ඔබ ඒ හටගත් ධර්මයේ එතනම නිරුද්ධ වෙලා යන ධර්මයක්. අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි, ස්පර්ශ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පෙනෙන ස්වභාවයක් විතරයි. කණ්ණාඩිය තියෙන ඡායාව අත ගන්න බෑ. ඇල්ලුවොත් අහුවෙන්නේ සතර මහා ධාතුව කණ්ණාඩිය. දියේ ඇඳිච්ච ඡායාව අල්ලන්න බෑ. ඇල්ලුවොත් වතුර අහුවෙන්නේ. මෙතන පේන ඡායාවත් අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයක් විතරයි. ඒක වහාම ඉපදලා නිරුද්ධ වෙලා යන එකක්, මැරෙන එකක්, ක්ෂණිකයි. දැන් ඒ මැරෙන දේ මැරෙන්න හැරියොත් ඉවරයි. Nirodhe nivana kiyanne okata. දැන් අපි ඒක මැරෙන්න දෙන්නේ නැහැ. ඒක මැරෙනවා. මැරෙන්න ඉස්සෙල්ලා අපි අලුත් එකක් උපදවා ගන්නවා. හේතුඵල, ඵල හේතු, හේතුඵල සංදි තුනක් ගැන ඔබ අහලා ඇති. අතීත හේතු නිසා හටගත් වර්තමාන ඵලය ඔය පේන නිමිත්ත සටහන කියලා හිතන්න. ඒ සටහන නිකම්ම සටහනක් නෙමෙයි. ඒ සටහන තුල නිර්මාණයේ වෙලා තියෙනවා. ඒ සටහන මවන්න, නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන ස්කන්ධ පංචකයක්. ස්කන්ධ පංචකයක්. ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ, විඥානයේ, ස්පර්ශ වේදනා සංඥා සංකාර. ස්කන්ධ පහ ගෙවලා තියෙනවා මේ නිර්මාණය කරන්න. දැන් ප්‍රතිබිම්බය කණ්ණාඩියේ නිර්මාණය කරන්න කණ්ණාඩියත් රූපයත් ආලෝකයත් කියන හේතු තුන ගෙවාගෙනයි වැය වෙලයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉබේ පහළ වුණා නෙමෙයි. ප්‍රතිබිම්බය ඡායාව දිය මත ඇඳුනේ ඉබේ නෙමෙයි. දියත් ආලෝකයත් රූපයත් කියන හේතු තුන ගෙවාගෙන සාධක කරගෙනයි ඡායාව හටගත්තේ. ඒ වගේම මේ සිතේ පේන නිමිත්තක් හේතු නිසාම හටගන්න ධර්මතාවයක්. හේතු නිසාම හටගන්න ධර්මතාවයක්. අතීත හේතුයෙන් පුරාණ මිදම් භික්ඛවේ කම්මං එහෙ පුරාණ කර්මය. ඒ කර්මයට ලද විපාකයක් මේ හටගත්ත දේ දැන් ඔය හටගත්ත දෙයට පොදු ධර්මතාවය තමයි බැලුවත් නොබැලුවත්, හිතුවත් නොහිතුවත්, දැක්කත් නොදැක්කත් උපන්දී මැරෙනවා සංකතයි. ඒ කියන්නේ අතීත හේතු නිසා හටගත් ඵලය දැන් මැරෙනවා. දැන් එතනදී අපි මොකද්ද කරන්නේ? මැරෙන දේ දිහා බලලා අපි යමක් මෙහි සජීවී කරගන්නවා. හිතින්ම යමක් මවා ගන්නවා. හේතුඵල, ඵල හේතු සම්දියන්න. දැන් අපට පෙනෙන්නේ ඵලය. අපි මෙහෙන් වර්තමාන හේතුවක් හදා ගන්නෝ. නැති දෙයක් මවා ගත්තා. ඉතින් දැන් වර්තමාන හේතුවක් අපි හදා ගත්තා නම් ඒ හේතුව නිසා අනාගත ඵලයක්ද ලැබෙන්න වෙනවා. මේක තමයි සසරේ පැවැත්ම. හේතුඵල, ඵල හේතු, හේතුඵල. මේ අඛණ්ඩව යන්නේ මෙන්න මෙතන. දැන් අතීත හේතු තියෙනවා නම් වර්තමාන ඵලය නිරුද්ධ කරන්නත් බෑ. වර්තමාන හේතු හදාගත්තොත් අනාගත ඵලයක් උදා නොවි ඉන්නෙත් නෑ. එහෙනම් මේ වෙනස කරන්න පුළුවන් කොතනද? ඵල හේතු කියන සංදියයි බිඳින්න පුළුවන්. දැන් බලන්න ඵලය මොකක්ද වන්න නිමිත්ත සටහන. දැන් අපි හදාගන්න හේතුව මොකක්ද? මේ පේන්නේ හේතු නිසා හටගත්ත ඵලයක්. අපි දැන් සිහි කරගන්න වටාපතක්. වටාපතක් සිහි කරගත්තා. දැන් වටාපතක් සිහි කරගත්තාම ඊළඟට මොකද්ද වෙන්නේ? වටාපත බලන්න එක්ක හැරින්න ඕන. එක්ක වටාපත කියන අරමුණම මන ආයතනයෙන් බාරගෙන වටාපත ලස්සන එකක්, වටාපත මම පූජා කරලා තියෙන වටාපත මම උරකම් කරලා තියෙනවා. මොනවා හරි වටාපත ගැන හිතන්න වෙනවා. වටාපතට සාපේක්ෂව ආයතනය පවත්වන්න වෙනවා. ඒ කියන්නේ දුක පවත්වන්න. එතකොට දැන් මේ යම් ආයතනයක් උපන්න කියන්නේ දුක ඉපදෙව. දැන් දුක උපදවා ගත්තේ කවුද? එහෙනම් දැන් බලන්න ඕන මොකද්ද මෙතන තියෙන? අයිදං අත්ත කතම් බිම්බන් අයිදං පර කතං අග. දැන් මේ නිමිත්ත, මේ සටහන කවුරුවත් හදපු එකක්ද? තමන් හදාගත්තද මේක? හේතුම් පටිච්ච සම්භූතං හේතු නිසාම හටගත්තා. හේතු භංගා නිරුද්ධති. හේතු නිරුද්ධ වෙනකොටම ඔය සටහන නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් මෙන්න මේ ධර්ම දැක්කොත් මොකද්ද අපි දැක්කේ? අනිච්ඡාවත සංඛාරා. උපාද වය ධම්මිනෝ. උපජ්ජේත්වා නිරුද්ධಂತಿ තේ සංඔප්පසංස. සියලු සංස්කාරේ හේතුඵලක් දෙකම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ. මේ හටගත්ත දේ ඉපදිලා වැය වෙනවා. උපජ්ජිතා නිරුද්ධಂತಿ ඉපදිලා නිරුද්ධ වෙනවා. එහෙම දැක්කොත් ඒ සංඝෝප සමසු මේකමයි උපසමයේ ශාන්ති සපේ නිවන කියලා කියනවා. දැන් අපි නිවන අහිමි කරගන්නේ කොහොමද? මේ පෙනෙන්නේ සටහන, මේ පෙනෙන්නේ නිමිත්ත, මේ පෙනෙන ඡායාව, මේ පෙනෙන මිරිඟුව ළඟ අපි නැති දෙයක් හිතෙන් හදා ගන්නවා. අපි ඒක හොඳට ඊයේ පෙන්නවා නිදර්ශන සහිතව. බල්ලට දිය මත පේන්නේ ඡායාවමයි. බල්ලා හිතා ගන්න බල්ලෙක් කියලා. ඒ බල්ලෙක් කියලා හිතෙන් හදාගත්ත දේ බල්ලව සජීවී කළා. බල්ලගේ මනෝ කර්මය අකුසල සහගත කළා. බල්ලගේ වාක් කර්මය බුරණ ක්‍රියාව අකුසල සහගත කළා. බල්ලගේ කායික ක්‍රියාව අකුසල සහගත කළා. පහුරු ගාමින් ලිදවටේ කැරකෙමින් ඇවිත්තා. දැන් බලන්න බල්ලා කාය කර්මයේ වාක් කර්මයේ මනෝ කර්මයේ අපුඤ්ඤාබිසහගතව පැවැත්වේ කුමක ප්‍රත්‍යයෙන්ද? අවිද්‍යාව නැමැති ප්‍රත්‍යය. මොකද්ද අවිද්‍යාව? ඇත්ත ඇති සිටිය මොකද්ද මෙතන නොපෙනුනේ? හටගත් ධර්මතාවය මොකක්ද? ඒ ඇත්ත පෙනුනේ නෑ බල්ලට. බල්ලට පෙනුනේ බල්ලෙක්. දැන් බලන්න ඒ වැරද්ද, ඒ ඇත්ත ඇති සිටියෙන් නොදකපු වැරද්ද නිසා බල්ලා තුල කාය වාක් මනෝ අකුසල සහගත කර්ම රැස් වුණා. කර්මයේ විපාක විඥාන ප්‍රතිසන්දිය. විඥාන ඇතොත් නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මෙන්න සියලු දුකේ හට ගැනීම. සියලු දුකේ හට ගැනීම. දැන් බලන්න ඔබ දකින නිමිත්තේ සටහනේ මේ ඇත්ත නොදකිනකොටම මේ ඡායාවට රැවටෙනකොටම ඔබද සිහි කරගන්නේ මොනවාද? කාය වාක් මනෝ සංඛාර. පුඤ්ඤාවි සංඛාර හෝ සංඛාර හෝ අපුඤ්ඤාවි ආනඤ්ඤාවි මේ ත්‍රිවිධ සංඛාර උපදවාගෙන. සංඛාර උපදවා ගත්තොත් විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. දැන් මේ අදහස උපදිනකොටම මොකද විඥාන? එක්කෝ වටාපත බලන්න චක්කු විඥානිය උපදවනවා, එහෙස විඥාන කරනවා. එහෙම නැත්නම් වටාපතෙන් පවන් ටිකක් ගහ ගන්න ඕන කියලා කය සවිඥානික කරනවා. එහෙම නැත්නම් වටාපත පිළිබඳව අතීත කරපු යමක් සිහි කරමින් මනෝවිඥානයේ ක්‍රියාවට නැගෙනවා. විඥාන ප්‍රත්‍යේ නාම රූප, නාම රූප ප්‍රත්‍යේ සලායතන මෙන්න දුකේ පැවැත්ම. අතීතයේ යම් තාක් සසරේ ඇවිද්දා නම් මේ මුලාවෙමයි. අනාගතයේ යම් තාක් යයි නම් මේ සසරේ ීමක් කොනක් නොපෙනී මේ මුලාවෙමයි. මේ මුලාවමයි වෙන කිසිවක් නොවේ. දැන් බලන්න නිදර්ශනය. බල්ලා යම් කලක යම් විටක පෙනෙන දෙයී ඇත්ත දැක්කොත් මෙන්න මේ හේතු නිසා හටගත්තේ මෙලින් කටින් මෙහාට වෙනකොටම මේ හටගත්ත දේ නැති වෙනවා. ආලෝකය නැති වුණත් නැති වෙනවා. මේ කොයි හේතුව නැති වුණත් මේ හටගත්ත දේ ස්වභාවයක් පමණයි. මේ ස්වභාවයේ මේ ධර්මතාවය බිඳෙනවා, නිරුද්ධ වෙනවා කියලා දැක්කොත්, නුවණක් පහළ වුණොත්, ඒ අවිද්‍යාව දුරු වුණොත් බල්ලා අපහු බුරයිද? පහුරු ගාමින් අර කායික ක්‍රියාව කරයිද? බල්ලගේ මනස දූෂිත වෙයිද? කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම නැ. කර්ම නැත්නම් විඥානද නැ, නාම රූපද නැ, සලායතන නැ, පස්ස නැ, සියලු දුකේ නිමා වෙතන වෙනවා. ඇලුම් කරන්න දෙයක් එතන තිබුණේ අවිජ්ජායත් වේවා ශේෂ විරාග නිරෝධා. සියල්ලම අතහැරුණා. ඇලුම් කරන්න අල්ලන්න තෘෂ්ණා පවත්තන ශේෂයක්වත් එතන නිමිත්තක් තිබුණේ නැහැ. අතහැරුණා ඔක්කොම. සංඛාර නිරෝධා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ සියල්ල නිරෝධයි. දුක නිරෝධයි කියලා කියනවා. දැන් බලන්න ඔබට පේන සතහන නිමිත්ත තුල මේක අතහැර ගන්න පුළුවන් වුණොත්, අතහරින්න පුළුවන් වුණොත්, අතහැර ගන්න පුළුවන් වුණොත්, මුලා නොවි සිටින්න පුළුවන් වුණොත්, ඇත්ත දකින්න පුළුවන් වුණොත්, හේ දුරු වෙන අවිද්‍යාව තුල, ඒ දුරු වෙන අවිද්‍යාව තුල ඔබට අල්ල ගන්න දෙයක් නැහැ. විඥානයේ පිහිටවන්න තැනක් නැහැ. විඥාන නිරෝධයි. නාම රූප නිරෝධයි. සලආයතන නිරෝධයි. පස්ස නිරෝධයි. වේදනා නිරෝධයි. තණ්හා නිරෝධයි. උපාදාන නිරෝධයි. භවේ නිරෝධයි. ජාති නිරෝධයි. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නිරෝධයි. දැන් මේ කියපු ධර්ම කාරණා ගලප ගලප සසඳ සසඳ බලන්න මේ නිදර්ශන තුනම අරගෙන හොඳට බලන්න. බලනකොට පේනිනවා ඇත්ත. ඇත්ත පේනිනවා. අපි හැමදාම අල්ලන්නේ යන්නේ හේව නැල්ල. ගහත් ආලෝකයක් පොළවත් නිසා සෙවනැල්ලක් තියෙනවා. අපි සෙවනැල්ල අල්ලන්න හැදුවොත් අපිට සෙවනැල්ල අහුවෙන්නේ නැහැ, පොළව අහුවේ. සෙවනැල්ල අහුවෙන්නේ නැහැ, පොළව අහුවෙන්නේ. හැබැයි සෙවනැල්ල කියන්නේ පොළව නෙමෙයි. සෙවනැල්ල කියන්නේ ගහ නෙමෙයි. සෙවනැල්ල කියන්නේ ආලෝකය නෙමෙයි. මේ හේතු නිසාම හටගත්ත දෙයක්. සෙවනැල්ල අල්ලන්න බෑ. සෙවනැල්ල අල්ලන්න කියලා කවුරු හරි හැදුවොත්, ඇල්ලුවොත් අල්ලන්නේ පොළොවමයි. ආලෝකයක් තියෙනවා. ආලෝකය තෙල්වත් තිරේවත් දැල්ලවත් නෙමෙයි. තෙල් තිරය දැල්ල නැතුව ආලෝකය ඇත්තෙත් නෑ. හැබැයි ආලෝකය කියන්නේ දැල්ල කියලා කිව්වොත් වැරදි. එහෙනම් ආලෝකයේ කිට්ටුවට යන්නපා පිච්චේ. ආලෝකයේ දැල්ල නම් පිච්චෙනවනේ, ළඟට යන්න බෑ. එහෙනම් ආලෝකය කියන්නේ දැල්ලද නොවේ, තිරේද නොවේ, තෙල්ද නොවේ. තෙල් නැතුව, තිරේ නැතුව, ආලෝකය නැතුව, දැල්ල නැතුව ආලෝකයක් නෑ. එහෙනම් ආලෝකය කියන්නේ හේතුව නෙමෙයි, හේතුව නිසා හටගත්ත ඵලය. ගහවත් ආලෝකයේවත් පොළොවත් නෙමෙයි සෙවනැල්ල මේ හේතු නිසා හටගත් දේ. අපි හේතුඵල දෙක වෙන් කරගත්තේ නැතොත්, අපි ඵලයට රැවටුනොත්, රැවටුණු තැන අපි අල්ලන්න ගියොත් අහුවෙලා තියෙන හේතුව. දැන් අපිට පෙනෙන්නේ ඡායාව හේතු නිසා හටගත් ඵලය. ඵලය ඵලයේ හැටියට හඳුනගත්තොත් අල්ලන්න ගිය තැන අහුවෙලා තියෙන හේතුව. කණ්ණාඩියේ පේන ප්‍රතිබිම්බය අල්ලන්න ගියොත් රූපය අහුවෙනවා. සතර මහා ධාතුව අහුවෙනවා. දිය මත පේන්නේ ඡායාව අල්ලන්න ගියොත් ආපෝ ධාතුව අහුවෙනවා. දැන් ඇතුළත අපට පේන්නේ ඡායාව, මිරිංගුව අල්ලන්න ගියොත් අපට අහුවෙලා තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, මේ දුක් වූ ස්කන්ධ ටික. දැන් ඔන්න බලන්න, අපි යමක් නම් පෙනෙන්නේ පෙනෙන තැන අහවල් දේ, අහවල් කෙනා, පුද්ගලයා, සත්වයා, කෙනෙක්, දෙයක් කියලා මවාගත්ත හිතින් හදාගත්ත තැන තමයි දුකේ ආරම්භය. සංකිට්ඨේන පංචපාදානක්ඛණ්ඩා දුක්ඛා කියලා කියවතන්ට. ඔන්න හඳුන ගන්න දුක්ඛේ ඥානෙ. දුක්ඛේ ඥානෙ. දැන් බලන්න දුක මොකද්ද, දුකට හේතුව මොකද්ද කියලා. දැන් අපට පුළුවන් ඔතන දුක හඳුන ගන්න පුළුවන්, දුකට හේතුව හඳුන ගන්න පුළුවන්. දුක නිරෝධය හඳුන ගන්න පුළුවන්, නිරෝධ කරන පිළිවෙත හඳුන ගන්න පුළුවන්. අන්න අර සම්මා දිට්ඨියට ඕන කරන සතර ඥානය උපදින්නේ පහළ වෙන්නේ මෙන්න මෙතන. දැන් කියන වෙලාව දුක්ඛේ ඥානේ සමුදය ඥානේ නිරෝධ ඥානේ මාර්ග ඥානේ මෙතන කියනවා නිබ්බාන ඥාන නිර්වාණ ඥාන කියලා. අර පවතින ධර්මතාවය හඳුනා ගැනීම ධම්මට්ඨිති ඥාන. ධම්මට්ඨිති ඥානෙ මෙන්න මේ ටිකයි හේතුඵල ධර්මතාවය කියලා තේරුම් ගත්තාම එතන මුලා වෙලා මේ පහල කරගන්න යම් අදහසක් ඇත්තම් කෙනෙක් දෙයක් සත්වයක් පුද්ගලයෙක් යමක් පිළිබඳව යම් සංකල්ප මේ වශයෙන් යමක් ඇති කරගන්නවා නම් හදාගන්නවා නම් මවාගන්නවා නම් මෙන්න දුකේ ආරම්භය. දුකේ ආරම්භය. දුකට හේතුව තියෙනවා මෙතනම අවිද්‍යාව හා තෘෂ්ණාව. තණ්හාවෙනුයි දැන් මේ අල්ලගෙන ඉන්නේ. තණ්හාවට හේතුවක් තියෙනවා ඇත්ත මුලා වීම, ඇත්ත වෙහිම. දැන් අපිට අවිද්‍යාව දුරු කිරීමෙන් සියල්ල දුරු කරන්නත් පුළුවන්. ඒකට හැකියාවක් නේ ග්‍රහත් ඵලයෙන් වෙනවා. යම් කෙනෙකු තේරුම් ගත්තොත් මෙන්න මේ ආශාවෙන් තණ්හාවෙන් මේ මුලා වෙලා ගත්ත දේ දැන් අතට ගත්ත දෙයක් තියෙනවා අරමුණක් හැටියට කෙනෙක් දෙයක් හැටියට මෙන්න මේ ගත්ත දේ දුක හැටියට මේ ගත්තේ තණ්හාවෙන් කියලා දුකත් දුකට හේතුවක් දකින්න පුළුවන් නම් ඒකම තියෙනවා නිරෝධයත් මාර්ගයත්. එහෙනම් මෙතන නොරැවටුණු නිරෝධය නේද? නොරැවටි සිටින්නට කරන උත්සාහය නේද මාර්ගය? එහෙනම් දැන් මාර්ගය වඩන්න කියලා කළ යුත්තේ මොකක්ද? දුක දුක හැටියට දකිමින් මේක අතහරින එක. දුක දුක හැටියට දකිනකොටම සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධය සාප් වෙනවා, මග වැඩෙනවා. මෙන්න මෙතන සතර නුවණ ටික ටික සම්පූර්ණ කරගන්නකොට මේ යෝනිසෝ මනසිකාරයේ සිට පවත්වනකොට අපට පුළුවන්කම තියෙනවා මේ ජීවිතේ මතු ජීවිතයක නෙමෙයි මේ ජීවිතේ අද මේ දැක්ම නිරවුල් කරගෙන තහවුරු කරගෙන ජම් විටක අපි මෙන්න මෙතන දුක්ඛේ ඥානේ සමුදය ඥානේ යොද ඥාන මාර්ග ඥානේ උපදවා ගත්තා නම් ඒක නිර්වාණ ඥානේ ඒක සම්මාදිට්ඨිය. අන්න එතනින් එහාට මාර්ගස්ත. දැන් අපි එතනින් එහාට කිසිත් සැකයක් නැහැ. මේ සසර දුක් ගෙවන්න තියෙන්නේ මෙතනමයි. ලෝකෙට අහු වෙන තැන මායාවේ උගුල තියෙන්නේ මෙතන. මෙතන මුලා නොවුනොත් ඒකාන්තයෙන් මිදෙනවා කියලා දන්න. දැන් එතනින් එහාට ප්‍රතිපදාව ඕන. ලෝකෝත්තර ප්‍රතිපදාව. දැන් එහෙනම් රැවටෙන තැන මුලා වෙන තැන ප්‍රත්‍යක්ෂයි. එහෙනම් මෙතන මුලා නොවි ඉන්නේ කොහොමද? මේ සටහන පේනකොටම තාම මුලා වෙන බවක් ඉන්නවා. හැබැයි දැන් එකක් දන්නවා. මුලා වෙනවා කියලා දන්නවා. මුලා වෙන නිසා ලෝකෙට එනවා කියලා දන්නවා. දැන් දන්නවා. දැන් ඕන ජානතෝ දැන් පස්සතෝ මේක දකින්නත් ඕන. දැන් දන්නවා මේක මෙහෙම වෙනකොටම වෙනවා කියන එකක් දැන් දන්නවා. හොඳටම දකින්නවා. මේ ආයතන උපදිනවා දුක උපදිනවා කියන එක දන්නවා හොඳට. දැන් එහෙනම් ඕන එළඹ සිටින්න. දැන් මේ දැක්ම තුලම අපිට හොඳටම තේරෙනවා එහෙනම් සත්ව පුද්ගල ආත්ම යමක් දෙයක් ද්‍රව්‍යයක් කාරණාවක් කියලා මොනවා හරි අපි ගත්තනම් ගත්තෙම මෙන්න මේ සංඥාවට මේ මිරිඟුවට රැවටිලාමයි කියලා. ඔන්න දෘෂ්ටිය නිවාරණය වෙනවා කියන්නේ උතනින්. දැන් මේ කියපු දේ තමන්ගේ සිතින් නැවත නැවත විමසීම තුල මේ දෘෂ්ටි නිවාරණය වෙනවා. දැන් හොඳටම දන්නවා දැන් අපිට යමක් දෙයක් කෙනෙක් පුද්ගලයෙක් හැටියට අහු වුණා නම් අහු වෙලා තියෙන්නෙම මේ මායාවට රැවටිලාමයි. බල්ලා රැවටුණා වගේ රැවටිලා කියලා මොකද? රැවටුණා කියලාම. එතකොට අන්න මේක තමයි අපිට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ අට්ඨියති හරායති ජුගුච්ඡති. ලැජ්ජා වෙනවා, පිළිකුල් කරනවා. අනේ මෙච්චර දහමක් තියදි මම රැවටිලා නේද? මම මුලා වෙලා නේද? කොච්චර රැවටිලාද, කොච්චර මුලාවටපත් වෙලාද මේ අදහසට ආවේ කියලා පිළිකුල් කර කර අතහරිනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී තිබු ගන්නනු. සේක ප්‍රතිපදාව හැටියට. දැන් රැවටිලා රැවටිලා එනවා මෙහාට. සත්‍යෙක් පුද්ගලෙක් කෙනෙක් දෙයක් හැටියට තාම බාර ගන්නවා. හැබැයි දැන් බාර ගත්තට දන්නවා මෙතන වරදයි කියන එක, මිත්‍යාවක් කියන එක දන්නවා. අනුන සෝතාපන්න වුණා කියලා කියන්නේ මේ සියල්ලෙන් ගැලවුණා නෙමෙයි. මේ මෙතන මුලා වෙනවා කියන දැනගන්න එක විතරයි තියෙන්නේ. එනිසා තාම ලෝකෙන් මිදෙලා නැහැ මෙයා. තාම ලෝකෙ ඉන්නවා. දැන් ලෝකෙන් මිදෙන්න ඕන ක්‍රමේ හොඳටම දන්නවා. එහෙනම් දැන් මෙතනින් මිදිලා යන්න මොකද්ද ඊළඟට උපකාරක ධර්ම ටික ගන්න? එතෙන්දී තමයි අපිට සීල සමාධි කියන දෙක මේ ප්‍රඥාවට උපකාර පිණිස ඕන කරන්නේ. ඉතින් අපි අද දවසේ මම හිතනවා මීට වඩා ඉගෙන කතා කරන්න බැහැ. නැවත අද දවසේ සිරිත් පරිදි චාරිත්‍රයක් හැටියට බොහෝ දින සිල් සමාදන් වෙන දවසේ මේ වෙලාවේ විශේෂ ධර්ම දේශනාවක් කරනවා. ඒකට අවස්ථාව තියෙනවා. යතුරුයක සහභාගී වෙන හැම දෙනාගේ යහපත පිණිස ඉතින් ඒ සඳහා ඒ අවස්ථාවට ඉඩ සලසමින් අපි මේ අනුශාසනාව මේ හිමා කරනවා. ඉතින් මේ දවස් දෙකේදී මේ ඇහුවු ධර්මයේ නැවත නැවත අහන්න, අහලා මේ තැන හඳුනගන්න ඔබට නිසකවම පුළුවන්. මම සෝතාපන්නයි කියලා කිව්වත් වැරදි නෑ. ඔය ටික තේරුම් අරගෙන නම් ඒක එතකොට මිත්‍යාවක පිටලා කියනෝ නෙමෙයි, ඇත්තක් දකිනින් කියනවා. ඔන්න ඔය ටික දැකලා බලන්න කියන්න පුළුවන් වේද, කියන්න වටිනවද කියලා. කිව්වට කමන්නේ, කියන්න තහනමක් නෑ මේ ශාසනේ. හැබැයි හරියට බලලා දැකලා. ඉතින් අද වෙලා තියෙන්නේ මේ අපිව භාවනා මධ්‍යස්ථානවල ගුරුවරු ඉතින් අපි උමුලා කරන ඕන. දැන් සෝතාපන්නයි, දැන් සකදාගාමි කියලා, සකදා අනාගාමි කියලා මේ මොකද්දෝ මිත්‍යාවකට ඉතින් අපි දෙනවා. අපිත් ඉතින් අපි දන්නේ නැහනේ, අපිත් කියනවා. ඉතින් මාවත් සෝතාපන්න කළා ඉස්සර ඒ 1900 මං හිතන්නේ මේ 80 ගණන් වල විතර. ඉතින් ගිහිල්ලා බැලුවාම කො සෝතාපන්න වෙලා නැහනේ අනිත් අය වගේ නේ මාත්. ඉතින් පස්සේ එතන මේක නිකන් මමත් හරියටින් ආඩම්බරෙන් හිටියා. මම නිකන් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි දැන් කියලා. නමුත් පස්සේ තමයි තේරුණේවා මිත්‍යාවක් කියලා. ඉතින් ඒවා අද දවසේ තියෙන සම්ප්‍රදාය තුල තියෙන වැරදි. ඒ වරද අපි කරනවා. ඉතින් අපි සමහරලාට ඒ ගුරුවරු කියපු දේ ඇවිල්ලා තව තැනක කියනවා නේ මම සෝතාපන්න වුණායි, සකදාගාමි වුණායි. දැන් ලංකාවේ ඉන්න සිව්පිලිස් ඉන්දියාපත් මහ රහතන් වහන්සේලා පවා බුදු වුණාය කියන අය ඉන්නවා. අනාගාමී පත්‍රවල දැන්නේ පළ කරනවා ආර්යයන් වහන්සේලා මෙහෙවන භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන්න කියලා. මේ තරමට මාර්ගඵලලාභීන් හිස් නැහැ ලංකාවට. ඉතින් හොඳයි ඉතින්. ඉතින් ඒ තුල බොහෝ ධ්‍යානලාභීන් ඉන්න ලංකාවේ. අපි ළඟට එන හාඳුරුනේ මට දැන් චතුර්ථ ධ්‍යානයට වෙනකන් යන්න පුළුවන් කිසි අමාරුවක් නැහැ. මං අහන ඉතින් සද්ද හිම ඇහෙනවද කියලා. සද්දත් ඇහෙනවලු. තාම කනනාසය දිව මේවා ඇත් ආයතනත් ක්‍රියාත්මකයි. උනාට චතුත් අධ්‍යානිටත් ගිහිල්ලා. ඉතින් ඒ බඳු මේ අහිංසක මිනිස්සු මුලා කරලා රැවටලා තියෙනවා. ඉතින් අපි කවුරුවත් ඉදිරියේ රැවටෙන්න ඕනේ නැහැ. දැන් තමනුයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. තමනුයි දැන් මමවත් දන්නේ ඔබ මේක දකින්නවද කියලා. මට කියන්න බෑ. ඔබ මේ දහම ඇත්ත ඇතුළතින්ම මේක දැකලා මේකට මුලා නොවි ඉන්න පුළුවන්ද? මුලා වුණත් මුලා වෙච්ච තැන හඳුනගෙන වහා මේක අතහැර ගන්න පුළුවන්ද? දුක දුක හැටියට දැකලා මේක අතහරින්න පුළුවන්ද කියන එක මට කියන්න බෑ. ඒක තමයි සතු අධ්‍යක්ීමක් වෙනවා. මට පේන්නේ නැහැනේ. මට දිවස්නේ අනුන්ගේ චේතෝපරියේ සිත බලන්න ඥානයක් මට නැහැ. ඒ නිසා තමයි සන්තක දෙයක් වෙනවා. මටවත් කියන්න බෑ මේ අය මේ පළවලට පත් වෙලා. මම ඒකාන්තයෙන් දන්නවා යම් කෙනෙකු මෙන්න මෙතන දකින්න පුළුවන් නම් මම නෙමෙයි Tamanටම තේරෙනවා මෙතන රැවටුන් නැතුත් කොමී ආයතන උපදින්න හේතුවක් නැහැ නේ කියලා. Tamanටම තේරෙනවා. එතකොට මේක කවුරුවත් කෙනෙක් විශ්වාසයෙන් ගන්න ඕන දහමක් නෙමෙයි. එන්න බලන්න මේ පත්‍රික. ඒව බලව කියලා පෙන්නන ධර්මයක්. එනිසා තමන්ම ඒ තැන හඳුනා ගන්න, ප්‍රත්‍යක්ෂ කර ගන්න. මේ ටික හරියට තේරුම් ගත්තොත් තායි කිසි දවසක ධර්මයක් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යම් තාක් ධර්මයක් නම් ওই ටික දැනගන්න විතරමයි. ওই ටික දැනගත්තට පස්සේ තියෙන්නේ තමන් විසින් කළ යුතු ක්‍රියාව. ඒක අනුන්ට කරන්න බෑ. ඊට උපකාර පිණිස තව අපිට අහගන්න වෙනවා. දැන් මෙතන රැවටෙනවා, රැවටෙන්නේ ඇයි? හිත වික්ෂිප්ත නිසා. මේ දකින් දකින් දෙහි ඉක්මනට ඇලුම් කරන නිසා. එහෙනම් ඒ වික්ෂිප්ත හිත සංසිඳුවා ගන්න කොහොමද? එකඟ කරගන්නේ කොහොමද? සමාධි කරගන්නේ කොහොමද? සමාධියට මොනවද උපකාරක ධර්ම? අන්න සීල සමාධි ප්‍රඥා දෙක මෙතන සම්පූර්ණ කරගත්තාම අන්න ත්‍රිශික්ෂා මාර්ගයේම උපන්න වෙනවා. එතකොට තමන්ට කරන්න තියෙන ක්‍රියාව සමහරවිට බුදුගුණ වඩන එක වෙන්න පුළුවන්. හැබැයි බුදුගුණ වැඩුවට දැක්මක් තියෙනවා මේක වඩන්නේ මොකටද? කුමක් උපකාර කුමකට උපකාර පිණිසද කියලා. අන්න විවේක නිස්සත්තං විරාග නිස්සත්තං නිරෝධ නිස්සත්තං වසග්ග පරිණාම. නිවනට නමුණක් කොටයි මෙතන බුදුගුණ වැඩුවත් මෛත්‍රිය වැඩුවත් වඩන්නේ. මේ බුදුගුණ වැඩලා මෛත්‍රිය වැඩලා නිවන් දක්ින්නේ නෙමෙයි. දැන් මේ නිවනට උපකාරක දැන් මේ හිත සංසිප්ත වික්ෂිප්ත හිත මුදවාගෙන නිදහස් කරගෙන අතන නුවණින් කළ යුතු කාර්ය කරන්න දැනුවත් වීමයි සන්නද්ධ වීමයි මෙතනින් කරන්නේ කියන මෙතන නෑම නැතුව පින්කමක් කරගන්න භාවනාවේ පින්කමක් කරගන්න හෝ මේක කරලා නිවන් දකින්නවා කියන අදහස නෙමෙයි. ඔහු දන්නවා හොඳටම මේ බුදු ගුණ මෛත්‍රිය මේ මෙනෙහි කරනකොට චිත්ත සමාධිමත් වෙනවා. සමාධිමත් වුණාට පස්සේ මට අර මුනේ නිමිත්තේ සතහනේ මුලා නොවීරවට එන්නේ නැතුව එතනින් මිදෙන්න පුළුවන්. පඤ්ඤාය පරිසුජ්ජති ප්‍රඥාවෙන් පිරිසුදු වෙන්න වෙන්නේ එතනින් නිදහස් වෙන්න පුළුවන් කියන పూర్ව දැක්ම සම්පූර්ණ දැක්ම තියෙනවා. ඒ දැක්ම මතයි. ඒ නිවනට නැමුණක් කොට නිවනට උපකාර කොටයි මේ ධර්මය වඩන්නේ. එනිසා ඒ ටික අපි පස්සේ නැවත දවසක ඉතුරු ටික එකතු කරගමු. මේ ටික හොයන්න බලන්න කලින් හඳුනා ගන්න බලන්න. කන්නාඩි ළඟ මුලා වෙනවා, දිය මත මුලාවක් උනේ. ඒ වගේම මුලාවක් අපි මේ තුල වෙනවද? වෙන නිසා ආයතන උපදිනවද? සත්ව පුද්ගල ආත්ම යමක් දෙයක් කියන හැඟීම දෘෂ්ටිය උපදින්නේ මෙතනද? මේ පැත්ත බලන්න හොඳට. සිදුවෙන වැරද්ද හඳුනා ගන්න බලන්න. ඒ තුල ඇති වෙන අනාගත ඵලය විපාක මොනවාද කියලා බලන්න. එතකොටයි අපිට බය දුප්පට්ටාන සංසාරේ බය දැනෙන්නේ. මෙතන නිසාම නේද මේ සංසාරය. එතකොට මුළු සංසාර සිව් අපායම බය මෙතනදි දැනෙනවා. මේ මුළු අපායම මේ සංසාරෙම දුක නිර්මාණය වෙන්නේ මෙතනින් නේද කියලා. ඒ නිසා මෙතනට දුක කියන්නේ. මෙතනට දුක කියලා කියන්නේ ඒකයි. මුළු සියලු යම් තාක් මේ ලෝකේ අපි කයක් ඇසුරු කරගෙන අනිච්ච දුක්ඛතෝ රෝගතෝ ගණ්ණතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුන්‍යතෝ ආදී වශයෙන් යම් තාක් මේ කය ඇසුරු කොට යම් දුකක් විඳිනවා නම් නාම ධර්ම ඇසුරු කොට යම් දුකක් විඳිනවා නම් ඒ සියලු දුක නිර්මාණය කරලා දෙන්නේ මෙන්න මේ වැරද්දෙන් මෙතනින්නේ. එනිසා බුදුහාමුදුරු දුක සංකිටේන පංච පාදානස්කන්ධා දුක කියලා හඳුන්වන්නේ ඔන්න වගේ තැනකට. ඉතින් අන්න එතන හඳුනු ගන්න බලන්න. ඒ සඳහා සත්‍ය වීර්ය ධෛර්ය නැනනුවන ඥානය තුනුරුවන්ගේ ආනුභාවය උඹට ලැබි